Now there is the opportunity for Dhamma Sakaccha.
දැන් ඔබට අවස්ථාව තියෙනවා ධර්මයේ ගැන සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම හිතන ඇටියට කොළ දීලා තී ඒවා ලියන්න කරුණාකරලා ලියලා තියෙනවා නම් කීපයක් අරගෙන එන්න ඉක්මන් කළොත්.
Because I'm only coming here for one day, you may ask a question on anything, not just Samavaca.
මම මෙතෙන්ට අද විතරක් පැමිණෙන නිසා සම්මා වාචා පිළිබඳව නෙමෙයි ඕනෑම දෙයක් ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. ආනන්ද සූත්‍රයට අනුව ආනාපාන සතිය සහ සත්ත බොඤ්ජංග වැඩිීමේදී ධ්‍යාන හතර වැඩෙන අවස්ථා තිබේ. According to a certain sutta pole Ananda, I don't know. Anapana sati sutta and is it possible to get into jhanas, four jhanas, while you are developing anapana sati and sattabhujang?
The anapana sati sutra includes the attainment of the four jhanas.
ආනාපාන සතිය අඩංගු වෙනවා ධ්‍යාන හතර ලබා ගැනීමේ පිළිවෙත.
ආනාපාන සති has 16 steps.
ආනාපාන සතියේ තියෙනවා අවදි 16ක්.
The ninth step is called citta patisamvedi.
නවිනිය අවදියයි චිත්ත පටිසංවේදී කියන්නේ.
You're experiencing the citta.
ඔබ ඔබේ චිත්තය අත්විඳිනවා.
What that means in practice is that you experience the nimitta, the beautiful light in the mind.
එතෙන්දී ඔබ අත්විඳින්නේ මනස දකින ආලෝකය, එහෙම නැත්නම් නිමිත්ත.
The nimitta, the light you see at that stage of meditation, is a reflection of the citta.
භාවනාවේ අවදීදී ඔබ දකින මේ නිමිත්ත, එහෙම නැත්නම් ආලෝකය තමයි චිත්තේ පරාවර්තනය, මනස දැකීම.
In the same way, you may look in a mirror and see your face. The image you see in the mirror is a reflection of your face.
උදාහරණයක් හැටියට කණ්ණාඩියකින් මුණ බලද්දී ඔබ ඒ දකින්නේ ඔබේ මූණේ පරාවර්තනයක්.
The nimitta, the light you see in this meditation stage, is a reflection of your citta.
ඒ නිසා මේ දකින ආලෝකය තමයි ඔබේ චිත්තේ පරාවර්තනය.
If you've overcome many kilesas, that nimitta is radiant and beautiful.
ඔබ කිලෙස් අඩු කරගෙන තියෙනවා නම් ඔබ දකින නිමිත්ත ආලෝකයේ ඉදා දීප්තිමත්.
Which is why the Buddha said that the citta is paddassara when the kilesa are there.
ඒ නිසායි කිව්වේ ඔබේ චිත්තය ප්‍රබාසර නම් එතන කෙලෙස් නැහැ කියලා.
At this stage we experience paddassara citta.
යාවදීදී ඔබ අත්විඳින්නේ ප්‍රබාසර චිත්තය.
Because the nimitta looks very brilliant.
මොකද එතෙන්දී ඔබ දකින නිමිත්ත තාමත් දීප්තිමත් බලවත් ප්‍රබලයි.
The tenth step of anapanasati is abhipramodayan citta.
අභිප්‍රමෝදයන් චිත්තං කියන එක තමයි 10 වෙනි අවධිය ආනාපානසති සූත්‍රය.
This means to give it more joy, more energy, more oomph.
එයින් අදහස් කරන්නේ මනසට තව තවත් ප්‍රීතිය, සුඛය, බලය අත්කර දීමයි.
It means making that nimitta brighter and more radiant.
එයින් අදහස් කරන්නේ ඔබ දකින නිමිත්ත ආලෝකය තව තවත් බලවත් කර ගැනීම, දීප්තිමත් කර ගැනීම.
The 11th step is samadhan cittam.
Samadhan cittam කියන්නේ 11 වෙනි අවධිය.
Means keeping that nimitta still so it's not moving.
එයින් අදහස් කරන්නේ දකින නිමිත්ත ස්ථාවර කර ගැනීමයි, නොසෙල්වී තබා ගැනීමයි.
Step 10 and 11. You don't do step 10 and 11. Sometimes step 10 and 11 you do together.
ඔබ 10 වෙනි අවධිය හා 11 වෙනි අවධිය සමහර ලාට දෙකක් හැටියට නෙමෙයි වඩන්නේ එකක් හැටියට.
You have to keep the nimitta still but also make it brighter and brighter.
එයින් අදහස් කරන්නේ කකිල නිමිත්ත ස්ථිරව පවත්වා ගනිමින් ඔබේ ජීවිතය වැඩි කරගත යුතුයි.
Soon the nimitta begins so still, so peaceful and so brilliant, the next step happens automatically.
ඔබේ ආකාරයෙන් කටයුතු කරද්දී නිමිත්ත ධාමත් සුවදායක වෙනවා, බලවත් වෙනවා, දීප්තිමත් වෙනවා. ඊළඟ අවධියට යන්න.
Vimocchan citta.
Here, Vimocchan citta.
liberating the mind.
මනස මුදා ගැනීම.
The eight liberations are the jhanas and arupas.
චිත්ත විමුක්තියෙන් ඔබ ලබා ගන්නේ රූප ධ්‍යාන සතර සහ රූප සමාපatti හතර.
The 12th stage of anapanasati is the experience of jhana.
ඒ නිසා දොළොස්වෙනි අවධිය ආනාපානසති සූත්‍රය අදහස් කරන්නේ ධ්‍යාන.
So the anapanasati sutra includes the experience of jhanas.
ඒ නිසා ආනාපානසති සතියේ අඩංගු වෙනවා ධ්‍යානව ධ්‍යානාත්පදී අත්දැකීම.
This stage or step number 12.
Here, දොළොස්වෙනි අවධිය.
He's asking, do you get Sattva Bhujanga so-so?
Okay, at the same time the Buddha said, this is in Anapanasati Sutra, anyone who practices Anapanasati, the full 16 steps, also fully completes the four Satipatthana.
Buddhrayana Mahasaya Anapanasati Sutra, Bhajiyuma Kiyasitinama, ඔබේ අංගයන් 16 හරියට ප්‍රගුණ කරනවා නම් හේයින් කෙරෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩෙන බවත්.
You don't need to do anapanasati first and then satipatthana. The Buddha is saying anapanasati is satipatthana. It's the same thing.
එතෙන්දී බුදුරජාණන් වහන්සේ පාදා සිටින්නේ ආනාපානසතිය වෙනමත් සතර සතිපට්ඨානයේ වෙනමත් පූර්ණීමට අවශ්‍යයක් වෙන්නේ නැහැ ආනාපාන සතිය කියන්නේ සතර සතිපට්ඨානය.
In Anapana Sati Sutra, the Buddha continues by saying anyone who completes the four satipatthanas also completes the Sattva Bhujanga.
ඒ වගේම උන්වහන්සේ සූත්‍රයේ පවසා සිටිනවා සතර සතිපට්ඨානය වඩනවා නම් ඒකම Sattva Bhujanga වැඩිනවා කියලා.
So practicing four satipatthana is exactly the same, no different than developing the Sattva Bhujanga.
එයිස මතක තියාගන්න සතර සතිපට්ඨානයේ වැඩිම යනුවෙන් අදහස් කරන්නේ සත්ත්ව බුද්ධංගයන් වැඩිම.
So when you put everything together, completing the practice of anapanasati also completes the fact the Sattva Bhujanga.
ඒ නිසා තේරුම් ගන්න ආනාපාන සතිය හරියාකාරව ප්‍රගුණ කරනකොට සත්ත බුද්ධංග ඒකම වැඩෙනවා.
ආනාපාන සති is the same as fulfilling the Sattva Bhujanga.
ඒ නිසා සත්ත බුද්ධංග වැඩිවීම යනුවෙන් අදහස් කරන්නේ ආනාපාන සතිය වැඩිවීමමයි.
That is why in the time of the Buddha, the most common form of meditation by the bhikkhus and bhikkhunis and upasakas and upasikas was anapanasati.
ඒ නිසා බුදුන්ගේ කාලයේදී භික්ෂු භික්ෂුණී උපාසකා උපාසිකාවන් කළ භාවනාව තමයි ආනාපානසතිය වැඩි.
Because in that day so many people practiced anapanasati, there were many arahats, anagamis, sakadagamis and sotapanna.
ඒ කාලයේදී ආනාපානසතිය බලවත්සේ වැඩිම නිසා මාර්ගඵලලාභීන් බොහොම දෙකේ කාලයේ වැඩෙනසුව.
So please practice anapanasati, it's a great benefit.
Eisa boho pratipala obata atte nisa karuna karala anapanasati hariya sahara wadan.
If you don't feel the touching point when you do anapanasati, then what you should do, something like that, I don't know.
Okay.
This happens to me. මෙතෙන්දී අහන ප්‍රශ්නය සිංහලෙන් කියනවා නම් වදින තැනක හැඟීමක් ඇත්තේ නැත්නම් ආනාපාන සති කරද්දී ඔබ මොකද කළ යුතු කියන ප්‍රශ්නය මම හිතේ නැති මෙලියලා
තියෙනවා. In Australia there are many people who become Buddhists for the first time.
ඕස්ට්‍රේලියාවේ වගේ රටවල මුග දෙනෙක් ඉන්නවා බෞද්ධාගම මුල වතාවට වැඳ ගන්න.
I have the opportunity of teaching them meditation when I have heard no instructions before.
ඒ සමට අවස්ථාවක් ලැබිලා තිනවා ඊට කලින් උපදෙස් නොලබපු අයට භාවනාව කියලා දෙන්න.
When I teach them how to practice anapanasati, this is the method I use to begin with.
එනිසා මේ මුල් වතාවට භාවනා කරන අයට මෙන්න මේවයි මම උපදෙස් හැටියට ලබා දෙන්නේ.
I tell my Australian student to close his or her eyes.
මම ඉතින් මේ ඇයිද කියනවා ඇස් වහගන්න කියලා මුලින්ම.
And just watch 3 in-breaths and 3 out-breaths.
එතන හුස්ම ඉහළට යෑම පහළට යෑම තුන් වතාවක් බලාගෙන ඉන්න.
At the end of the third out-breath, I ask them to open their eyes.
ඒ ආකාරයට තුන් වතාවක් හුස්ම ගත්තට පස්සේ මම කියනවා ඇස් අරින්න කියලා.
I never tell them how to watch the breath.
මම උන්ට කියලා දුන්නේ නැහැ කොහොමද හුස්ම දිහා බලන් ඉන්නේ කියලා.
Because everybody knows how to do that naturally.
මොකද ඒ අය ස්වභාවිකවම දන්නවා කොහොමද ඒ දිහා බලන්නේ කියලා.
When they open their eyes, then I ask them, how did you know you were breathing in and breathing out?
ඇත්තටියට පස්සේ මම ඔවුන්ගෙන් අහනවා කොහොමද ඔබ දැනගෙන හිටියේ හුස්ම ගියේ පහළට කියලා.
The student has some experience, some feeling which tells them breath going in, breath going out.
ඒයට දැනෙනවා යම් කිසි ආකාරයකින් හුස්ම උඩට යන බව එහෙම නැත්නම් හුස්ම පහළට යන බව.
It's not on the tip of the nose or the tummy. It's just a feeling.
ඒ ඔබේ නාසයේ කෙළවරේවත් බඩේවත් සිදුවන දෙයක් නෙමෙයි. ඔබට දැනීමක් කියන.
That is the natural experience of the breath.
එයයි ස්වභාවික දැනීම ඔබට ලැබෙන හුස්ම ගැනීම.
And I say that's what you should watch when you do breath meditation.
ඒ නිසා ආනාපාන සතිය වඩද්දී එයයි ඔබ කළ යුතු.
You don't focus on any part of the body, you focus on the breath.
ඒ නිසා ආනාපාන සතියේදී ඔබ ශරීරයේ කොතනකටවත් අවධානය යොමු කරන්නේ නැහැ.
The Buddha was not teaching nose meditation.
බුදුහාමුදුරුවෝ නාස් භාවනා ක්‍රමයක් උගන්වලා නැහැ.
He didn't teach belly meditation.
පාටි භාවනාවක් උන්වහන්සේ උගන්වලා නැහැ.
He taught breath meditation.
උන්වහන්සේ කියන්නේ හුස්ම පිළිබඳ භාවනාව.
You watch the breath, not the nose or the belly.
ඔබ හුස්මයි දැන හිටියු නාහයවත් බඩවත් නෙමෙයි.
And that's the best way to watch the breath.
අන්න ඒකයි හොඳම ක්‍රමය හුස්ම දිහා බලන්න.
If you watch the breath in that way, soon you can't feel the body.
ඔබ ඒ ආකාරයෙන් හුස්ම දිහා බලාගෙන ඉන්නවා නම්, ටික වෙලාවක් යනකොට ශරීරය නොදැනී යනවා.
So you can't feel any aches and pains in your leg or your back.
ඔබ කකුලේවත් පිටේවත් වේදනාවක් ඔබට ඉන්පස්සේ දැනෙන්නේ නැහැ.
You can't feel the mosquito biting you.
ඔබට දැනෙන්නේ මතුරු කන බව.
Because all you are aware of is the feeling of the breath.
ඔබ දන්න එකම දේ හුස්ම පිළිබඳ දැනුවත්කම.
That is the best way to do anapanasati.
අන්නේයි හොඳම ක්‍රමය ආනාපානසති ප්‍රබල කරන්න. ඉගෙනීමට හොඳින් හිත යොමු කරගන්නේ කෙසේද? If you want to study, what's the best way to focus your mind?
If you want to study, do anapanasati first of all until your mind is very still.
ඔබට ඉගෙනීම දිනු කරගන්න අවශ්‍ය නම් ආනාපානසතිය වඩන්න මනස හොඳින් තැම්පත් වෙනකම්.
Until you can be aware without any inner speech.
කොතෙක් වේලාද කියනවා නම් ඇතුළත කතාව නතර වෙන තෙක්.
Then when you listen to the teacher or the lecturer, everything will be absorbed.
ඒ විදිහට ඔබේ මනස හසුරුවා ගත්තොත් ඔබට ඔබේ උපදේශකවරු, කථිකාචාර්යවරු කියන ඒවා හොඳින් ඇතුළට උරා ගනිමු.
But if while the teacher is teaching, you are thinking, you miss too much.
ඔබේ ගුරුවරයා ඔබට උගන්වද්දී ඔබ ඇතුළතින් හිත හිතා ඉනවා නම් ඔබේ ඇතුළත මොකක් ඇදීෙන්නේ නැහැ.
One of my students was a Sri Lankan girl studied in Melbourne.
මගේ ගෝලයේ ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවෙ ඉගෙන ගත්තා.
She learned meditation here in Sri Lanka when she was a young girl.
කුඩා ළමෙක් හැටියට භාවනාව ඉගෙනගෙන තුන්නා ලංකාවේ.
She was studying medicine.
අය වෛද්‍ය විද්‍යාවයි හිටි හැදෑරුවේ.
When she went to a lecture, she meditated before.
අය දේශනාවලට කලින් හැමදාම භාවනාව ටිකක් කළා.
So during the medical lecture, her mind was so peaceful, she absorbed everything.
ඒ නිසා දේශනය පවත්වන කලින් මනසේ එක්තැන් බව නිසා ඇයට සෑම දෙයක්ම හැඟුණා.
When she read a medical book, she read it with inner silence, no inner speech.
වෛද්‍ය විද්‍යාව පිළිබඳ පොතක් කියවද්දී ඇගේ මනස නිහඬව සිටි නිසා ඒ හොඳින් අවබෝධ වුණා.
She only had to read a book once and she could remember it.
ඇයට කියවීමට අවශ්‍ය වුණේ කතාවක් පමණයි. ඒ කියපු දේවල් ඇයට මතක.
Every year she came top of all the medical students.
ඇය පළවෙනි ස්ථානය ගත්තා ඒ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන්.
She got first class honors.
පළවෙනි පන්තියේ ගෞරව සාමාර්ථයක් අවසානයේදී ඇයට ලැබුණා.
And it was no struggle.
ඇය ගැනීමට කොයි කියලා තරම් වෙහෙසක් දැරුවේ නැහැ.
She didn't have to work so hard.
වැඩ කරන්න මහන්සි වෙන්න උනේ නැහැ.
She didn't have to keep reading the book again and again and again.
ඇයට අවශ්‍ය වුණේ නැහැ පොත්පත් නැවත නැවතත් කියවන්න.
There was a similar story of a man in Devon in England.
එංගලන්තයේ ඩෙවන් ප්‍රාන්තයේ ඉන්න කෙනෙක් පිළිබඳව මේ උදාහරණය මට පෙන්වන්න පුළුවන්.
This student at Exeter University was also studying medicine.
Exeter University ගිහි ශිෂ්‍යයෙක් වෛද්‍ය විද්‍යාව හදාගන්න.
He would never attend any lectures, he just read books.
ඔහු කිසිම දේශනයකට සමන් දුන්නේ නැහැ, ඔහු කලේ පොත්පත් කියවන පමණක්.
Just read the book once.
ඔහු කියුවේ පොතක් පමණක්.
He could remember everything.
ඔහුට පුළුවන්කම තිබුණා ඒ සෑම දෙයක්ම මතකයේ තියාගන්න.
He too got top of the class every year.
හැම අවුරුද්දේම ඔහු පළවෙනි තැනට පැමිණියා.
Graduated top first class honors.
ඔහු අවසාන විභාගයේ මුලට ආවා, පළවෙනි පන්තියේ සාමාර්ථයක් ඇති වුණා.
When the fellow student said, "How do you do that? You don't even come to the class."
දේශනා වලට කැමිනෙන්නේ නැතුව ඔබ කොහොමද මේ වගේ ප්‍රතිඵල ලබා ගත්තේ කියලා යාළුවා ඇහුවා.
He told him how he learned to meditate and make his mind very peaceful.
ඔවුන්ට කියා හිටියා කොහොමද ඔහු භාවනාවෙන් මනස තැම්පත් කරගත්තේ අන්න ඒකයි ඒ විදිහ ප්‍රතිඵල ලබා ගත්තේ කියලා.
After he graduated, he never practiced medicine. He taught meditation instead.
වෛද්‍ය විද්‍යාව හැදෑරීමෙන් පසු ඔහු වෛද්‍යවරයෙක් හැටියට පුහුණු වෙලා දුන්නේ ඔහු භාවනා උපදේශකෙක් හැටියට දැන් කටයුතු කරනවා.
If there is any young men or young women at school or university, please learn meditation. It's so powerful.
ඒ නිසා මෙතන ඉන්නවා නම් විශ්වවිද්‍යාල පාසල් යන ශිෂ්‍යාවන් කරුණාකර භාවනා ඉගෙන ගන්න. එයයි තමන්ට බලවත් උපකාරයක් කරනවා.
If you've got children in the O level or A level or go to university, tell them this, learn meditation.
එinsa obe dudarwan ikena gannawa nan eya etat bhavanawa pilimada unanduwak athi karawanna.
You get higher grades. You get better degree.
Obe darwan honda pratipala ekin laba ganna.
You're training your mind, therefore you can perform well.
Oba manasa diunu karaganna nisa obe ඔබට පුළුවන් වෙනවා හොඳින් කටයුතු කරගෙන යන්න.
Sri Lankans, this is your heritage. Make use of it.
මේ ඔබේ උරුමය. ඒ නිසා ඒ ප්‍රයෝජනයක් ගන්න.
So please, if anyone is studying, meditate and you do so well.
ඒ නිසා ඉගෙන ගන්න ඔබට හොඳ ප්‍රතිඵලයි ලබා ගන්න පුළුවන් වෙයි. We like to know about your life as a bhikkhu and about your life story before as a bhikkhu. ඔබ වහන්සේගේ ජීවිත කතාව භික්ෂුවක් වීමට පෙර හා පසු දැනගැනීමට අපි කැමතියි.
In this life I was born in London.
මේ ජීවිතයේදී මා උපත ලැබුවේ ලන්ඩන් නුවර.
I had a mixture of very good karma and some bad karma.
මට හොඳ කර්ම මෙන්ම නරක කර්ම එක් දෙවගෙම එකහෙනි තිබුණා.
My good karma is that I was healthy, intelligent, and discovered the Dhamma.
Mage honda karma hatiita mata pennanna puluwan mage sharirayakya honda thibuna mama dharmaya therum aragena thibuna.
The bad karma meant I was born in a country like England with no Dhamma.
Naraka karma hatiita mata pennanna puluwani dharmaya pilibanda kisima hangimak nathi England wage rataka ipadima gana.
So please, each one of you aspire to be reborn in a Buddhist country. Don't get reborn in England.
Hey, Sama, ubata kiyanne ekai me wage rataka bahudha rataka ibadima wahanama anith rataka ibadima ichchara honda deyak neme.
So I was very good at school.
Mama paathala yana kale hondin mage wela katiyata kala.
Because even at an early age I knew how to keep my mind still and listen to my teachers.
පොඩි කාලේ වුණත් මම නිතරම මගේ මනස තැම්පත් කරගෙන ගුරුවරුන් කියන දේවල් හොඳින් අහයි අසහයි.
That's why I had a good memory.
මට තිබුණා හොඳ මතක ශක්තියක්.
I never realized that this was the beginnings of meditation.
මම දැනගෙන හිටියේ නෑ මෙය භාවනාවෙන් අත්දැකීම දෙයක් කියලා.
Only when I was 16 years of age, when I got a prize at school, did I buy a book on Buddhism.
අවුරුදු 16 මට පාසල් ත්‍යාගයක් ලැබුණාම මම අරගත්තේ බෞද්ධ පොතක් ඒ ත්‍යාගය සඳහා.
When I read my first book on Buddhism, I was not converted.
මම පළවෙනි ඒ පොත කියවුවට පස්සේ මම තේරුම් ගත්තා මම කවුරුවත් බුද්ධාගමට හරවගත්තේ නැහැ කියලා.
I didn't change my beliefs at all.
මම විශ්වාස කරපු දේවල් කිසිවක් මම අත්හැරියේ නැහැ.
It was just I realized the beliefs I already had for many years were called Buddhism.
එතෙන්දි මම තේරුම් ගත්තා මම හිතා හිටි දේවල් මම විශ්වාස කරන දේවල් උගකලා එතෙක් කල ඔක්කොම බෞද්ධ යන්නේ කියලා.
I discovered I'd been a Buddhist for so long.
මම සොයාගත්තා මම උක කාලයක් තිස්සේ බෞද්ධයෙකු ලෙසයි ජීවත් වෙලා තියෙන්නේ කියලා.
But because I never heard of Buddhism or knew about it, I had to read a book to discover everything I believed, the way I looked at the world, was called Buddhism.
Mama e kale me Buddha agama genawat silpada genawat kisi deyak danagena hitiye na namuth dharmaya mokakda kiyana eka mama therum aragena hitiya e kale wenakota.
About 2 years later, I gave a scholarship to study at Cambridge University.
Cambridge විශ්වවිද්‍යාලයේ ගෙනීමට මට ශිෂ්‍යත්වයක් ලැබුණා.
My family were very poor and my father died 2 years earlier.
මම අපේ පවුල ඉතා දුප්පත්. මගේ තාත්තා ඊට අවුරුදු දෙකකට කලින් මියගියා.
So I had to depend on scholarships.
මට ඒ නිසා ශිෂ්‍යත්වයක් අවශ්‍ය වෙලා තිබුණේ.
When I went to Cambridge University, I was so pleased to find a Buddhist society of Cambridge University.
එතෙන්ට ඇතුළුනාට පස්සේ මම සතුටටපත් වුණා එතන බෞද්ධ සංගමයක් තිබීම ගැන.
It was the first time I met another person who was a Buddhist like me.
එතෙන්දි තමයි මට මුලවතාවට බෞද්ධයෙක් වුණ ගැස්මේ.
So I joined up immediately.
මම මේ සංගමයට දැන්නා ඉක්මන් කළා.
I still remember the treasurer of the Buddhist Society of Cambridge University at the time.
මට තාමත් මතකයි මේ සංගමයේ භාණ්ඩාකාරීවරයා.
The annual fee was £1. The annual fee for joining the club was
සාමාජික මුදල හැටියට ගෙවන්න තිබුණේ අවුරුද්දකට එක පවුමක්.
So I handed him a pound. He said, "No, you don't have to join yet."
මම මගේ ඩොලර් පවුම දුන්නාම එයා කිව්වා, "නෑ නෑ, ඔබට ඔබේ මුදල් මට අවශ්‍ය කරන්නේ නෑ" කියලා දැන්.
The treasurer said, "Just come and see if you enjoy it first of all." Don't have to pay yet.
OTIT ඉතලා කලින් ඇවිල්ලා බලන්න. ඔබ අපි කරන දේවල් වලින් තෘප්තිමත් වෙනවද කියලා. ඉන්පස්සේ පුළුවන් සල්ලි ගැන කතා කරන්න.
I said, "Listen, I'm a Buddhist. I want to pay."
නමුත් මම කියයි මම බෞද්ධයෙක්. ඒ නිසා මම මේ මුදල් ගෙවිය යුතුයි කියලා.
He said, "No, no, you don't have to."
OTIT නෑ නෑ මම අවශ්‍යතාවයක් නෑ.
I said, "I want to."
මම බල කරේ කිය නෑ ඔබ ඒක ගත යුතුමයි කියලා.
But I forced the pound on the treasurer.
මම බලෙන්ම ඒ පවුම වතර දුන්නා.
He became a very good friend.
ඔහු මගේ හොඳ යාළුවෙක් වුණා පවුදී.
He's now Professor Bernard Carr, a professor of physics at the University of London.
Bernard Carr කියන මේ මහා දැන් ඔහු මාචාර්යවරේ
Professor of physics.
භෞතික විද්‍යා පිළිබඳ මහාචාර්යවරේ
at University of London.
London University.
Very good friend.
Oh, my God, I want to hear.
So once I joined the Buddhist Society in Cambridge, that was the first time I learned meditation.
And the ඊට පස්සේ තමයි මම භාවනා කරන්න ඉගෙන ගත්තා.
After 1.5 years, we organized a meditation retreat.
අවුරුදු දෙකකට මාර්ගට පස්සේ අපි භාවනා වැඩමුළුවක් එතන සංවිධානය කළා.
As a student, many students for 9 days, we spent 9 days just meditating and nothing else.
දින 9ක් තිස්සේ අපි මේ වැඩසටහන පැවැත්වුවා.
During that time, I had my first experience of deep meditation.
අන්න එතනදි තමයි මම භාවනාවේ ගැඹුරු අත්දැකීමක් අත්විඳින්නේ.
It was so wonderful to experience so much happiness and peace just by sitting quietly on a cushion.
මෙට්ටයක් මත ඉඳගෙන ඒ වගේ සුවදායක තත්ත්වයක් අත්විඳීම ගැන මම පුදුම වෙනවා.
One experience of deep meditation changed my whole life.
ඒ වගේ බලගත් අත්දැකීමකින් මගේ මුළු ජීවිතයම වෙනස් වුණා.
From that time on, I knew I had to be a monk one day.
එතෙන් ඉඳලා මට සිතිවිල්ලක් ආවා කවදා හරි මම භික්ෂුවක් විය යුතුයි කියලා.
When you taste deep meditation, sex, money, fame have no meaning anymore.
ඒ වගේ අත්දැකීම් ප්‍රස්තේ ඔබට උමනා කරන්නේ නැහැ. දාල්, සත්තාවල්, කාමපාතා වගේ දේවල්.
So you lose interest in girls, in money, in getting on in the world.
ලෝකේ ජීවත් වීමටවත් ප්‍රතිජීවිතපත් වීමටවත් ගැහැණු ළමයි ආශ්‍රය කිරීමටවත් මුදල් වලටත් සම්පත්‍ය ආසාවක් ඇති වෙන්නේ නැහැ.
While I was listening to many Dharma talks from monks from many parts of the world, I heard in Thailand you can ordain as a bhikkhu for a short time.
මුගදීනේ මුග ගුරුවරුන්ගෙන් භාවනාව ඒ වගේම ධර්මයේ ඇසීමෙන් පසු මම දැනගත්තා තායිලන්තේ මට උමනා වුණා තායිලන්තේට ගිහිල්ලා ටික කාලයකට මහාන වෙන්න පුළුවන් කමක් එහෙ තියෙන බව.
I wanted to be a bhikkhu but I was not sure if I could remain as a bhikkhu.
මමට භික්ෂුවක් වෙන්න ඕන වුණත් මම ඒ කාලේ හිතාගෙන හිටියේ දිගටම එහෙම ඉන්න ඕනේ කියන එක.
So I chose Thailand because if I didn't like it, I could leave very easily.
ඒ නිසායි මම තායිලන්තේ තෝරාගත්තේ මට අවශ්‍යතාවයක් නැත්නම් ආපහු මට ඒ ගිල්ල මහාන වෙලා ජීවිතේ නැවතෙන්න පුළුවන්කම තියෙන නිසා.
So at the age of 23, I took bhikkhu, first of all Samanera ordination and then bhikkhu ordination in Thailand.
අවුරුදු 23දී මම පැවිදි වෙලා ඉන්පස්සේ උපසම්පදා ලබා ගත්තා තායිලන්තේ.
After about 3 days of ordination, I realized I will be a monk for the rest of my life.
මාස 3කට විතර පස්සේ මම තේරුම් ගත්තා මම හිතාගත්තා මුළු ජීවිතේටම මම භික්ෂුවක් ලෙස ජීවත් වෙනවා කියලා.
It was strange to have such certainty, but I was totally sure I would never do anything else but be a bhikkhu.
ඒ වගේ ස්ථිර අදහසක් ඇති කර ගැනීම දුෂ්කර වුණා. මට ඒ වෙලාවේ පුළුවන්කම තිබුණා ඒ තීරණය අරගන්න.
In those first weeks as a bhikkhu, sometimes I would wake in the middle of the night with a nightmare.
භික්ෂුවක් ලෙස සමහර මුල දවස්වල මම රෑ හීන වලින් බය වෙලා හැරුණා.
My nightmare was that I was a layman.
මගේ බය ඇති වුණේ මට හිතුණා මම තවමත් ගිහියෙක් කියලා.
I would open my eyes and see my monk's robes next to my bed.
ඇත්තටම මම දැක්කා මගේ ඇඳ ළඟ තියෙන සිවුරු.
I was so relieved. I was a monk. I wasn't a layman.
ඒ වෙලාවේ මගේ හිත තැම්පත් වුණා. මම භික්ෂුවක් ගිහෙක් නෙමෙයි කියන හැඟීම ආවහම.
Then I went back to sleep again. So peaceful.
නම් ආපහු මම නිින්දට ගියා සැනසීමෙන්.
That's how much I wanted to be bhikkhu.
අන්න ඒ තරමට මට භික්ෂුවක් වීමට උවමනාව තිබුණා.
I was very fortunate to meet a great master like Ajahn Chah.
මම උඹ පින් කරලා තියෙනවා අජන් ශා වගේ උත්මේ මම ගැසෙන ලැබීම ගැන.
And I stayed 9 years with that great master.
උන්වහන්සේ ළඟ මම අවුරුදු 19ක් වුණා. අවුරුදු 9ක්.
Sometimes people ask, are there arahats in this world?
උඹ දෙනෙක් අහනවා මගෙන් රහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්නවද කියලා.
Usually it's because we don't tell anybody until that monk has died.
භික්ෂුවක් හැටියට අපිට කියන්න බෑ ඒ වගේ නේද? ඒ වගේ කෙනෙක් අපවත් වෙනකන් අත්පාව වීමට කලින්.
Because we don't want to make any monk special.
අපිට අවශ්‍යතාවයක් නැහැ යම් භික්ෂුවක් විශේෂ තැනක් ලබා දෙන්න.
All bhikkhus are the same. We're on the same level.
සෑම භික්ෂුවක්ම එකම මට්ටමේ ඉන්නේ.
Any attainments are inside.
සෑම අත්දැකීමක්ම මන් ලාභයක් තමයි ලබා ගන්න තමයි ඇතුලේ ඒවා තියෙන්නේ.
We usually keep them secret until that monk dies.
අපි ඔක්කොම අපේ හිතල තියා ගන්නවා මිසක් ඒ වගේ කෙනෙක් අපවත් වෙනකන් අපි ඒවා කාටවත් කියන්නේ
නැහැ. I lived with that monk Ajahn Chah for 9 years.
මම ඒ උත්මයන් සමග අවුරුදු 9ක් ජීවත් වුණා.
I watched him.
මම ඌව හොඳින් දැකලා තියෙනවා.
And I can say that he was arahat.
මට කියන්න පුළුවන් වහන්සේ රාතන් වහන්සේ නමක් කියලා.
Other people can't say that because I never saw him.
අනිත්‍යයි කියන්න බෑ මොකද ඒ අය දන්නේ නෑ උන්වහන්සේ කවුද කියලා.
You can imagine just what great good karma I had to live with such a great man.
බලන්න මම මට තිබුණු හොඳ කර්ම වල බලය වගේ උත්මේෂේ කවුරු නමයක් ජීවත් වෙන්නේ.
Listen to such simple teachings which were so powerful.
මම උන්වහන්සේගේ මේ ඉතාමත් සරල දේශනා ඇහුවා ඒවැයි තිබුණේ මොනතරම් බලගත් වූ ධර්මයෙන්ද.
The teachings you get from great monks or great nuns, you don't find them in the sutras. They're just deeper than the sutras, but you read the sutras afterwards and they're the same as the sutras.
ඒවගේ ඉගැන්වීම් සූත්‍ර වල නැහැ. සූත්‍ර වල වඩා බලගත්ු ධර්මයයි ඔවුන් ඒ ආකාරයෙන් අපිට පවසන්නේ. නමුත් ඒවා මෙනෙහි කර බලද්දී අපිට පේනවා සූත්‍ර වල සඳහන් වෙන්නේ සීදීම බව.
The teachings from the heart.
ඒවයිනේ තමන්ගේ හදවතින්.
Teachings from a monk who has seen and experienced the Dhamma.
ධර්මය අවබෝධ කරගත් දැක්ක උත්තමයේ හදවතින් ඒවයි කියන්නේ.
And Ajahn Chah told me that the only way to pay gratitude to him is to experience the Dhamma for yourself. That's the only way that I can pay gratitude to a teacher like Ajahn
Chah.
So the only way to pay gratitude to any bhikkhu is not with Pirikkhira.
Enisa bhikkhun wahanse namakata gauru karanna umana nam Pirikkhira puja kirimen nemeyi eka karanna.
If you want to give a gift to a bhikkhu, give your life.
Oba bhikkhun wahanse kenekuta gauru karanna ona obe jeevithaye revenin paritya karanna.
Give your life to the Buddha, Dhamma, Sangha.
Obe jeevithaye paritya karanna Buddha, Dhamma, Sangha kenna sri ratne.
Commit yourself to the Pansil for life. Commit yourself to the Pansil for life. Commit yourself to Bhavana. Give your life, not just a robe. Give your life, not just a robe. Give your life to the Sasana, not just a robe.
ඔබේ ජීවිතය කැප කරන්න සාසනයට සිවුරට නෙමෙයි.
Then you understand what gratitude is.
අන්නේතරතයි ඔබ ඉගෙන ගන්න මොකද්ද මේ කෘතවේදී බව කියන්නේ.
You don't know how fortunate you all are being born in a Buddhist country.
ඔබ දන්නේ ඔබ කොයිතරම් වාසනාවන්ත කියලා බෞද්ධ රටක උපත ලැබීම.
Sitting on soil where hundreds of arahats have walked.
මේ පොළොව මත ආතන් මාසලා දහස් නමක් වැඩ සිටින්නේ.
Many of you sitting under the shade of a Bodhi tree.
බොහොම දෙනෙක් ඔබ වාඩි වෙලා ඉන්නේ බෝධිසත්ව ජීවනයේ අත.
Still carrying the memory of the time when the Lord Buddha sat under such a tree.
ඔබ මේ මතකයේ තේනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේ වගේ ගසක් යට බව.
Whereas many trees just drop leaves, the Bodhi tree drops peace, wisdom, and freedom.
Anikas kolahaladi bogasa elanne.
It just sheds peace, freedom.
Samaya, vimuktiya, dharmayai evan halenne.
You are so fortunate.
Oba hari mahasanawanta.
Don't waste this life.
මේ ජීවිතය අපේ අරින්නේ බා.
That's my life. Now this is your life.
එයයි මගේ ජීවිතය දැන් ඔබේ ජීවිතය.
Okay.
බෞද්ධ ආගම කියන්නේ අවසාන ගැන්වීම.
As a Westerner who was brought up in a Christian religion, who studied theoretical physics, science of the highest levels, I know that the Buddhism and the Dhamma is the ultimate, the highest truth.
බටහිර ජාතියකු ලෙස අන්‍යාගමක ඉපද භෞතික විද්‍යාව පිළිබඳ ඉගෙන ගැනීමෙන් පසු මම අවබෝධ කරගන්න තියෙනවා බෞද්ධ ආගම තමයි අවසාන සත්‍ය කියන්නේ.
whereas other religions have holy books.
අනිත් ආගම්වලත් තියෙනවා ශුද්ධ වූ පොත්පත්.
And they believe in the words contained in those books. They believe in the words written in those books.
ඔවුන් විශ්වාස කරන්නේ පොත්වල තියෙන වචනවල වචන ගැන.
Buddhism is different.
බෞද්ධ ආගමෙන් තුඟක් වෙනස්.
The holy book of Buddhism is not the Tripitaka.
බුද්ධ ආගමේ සුද්ධ වූ පොත් හැටියට ත්‍රිපිටකය අපිට බාර ගන්න බෑ.
The holy book of Buddhism is bhavana.
බුද්ධාගමේ සුද්ධ වූ පොත තමයි භාවනාව.
You meditate, develop your mind, and it's in here you get all of the teachings and truth of the Buddha.
භාවනා කළා ඔබේ මනස දියුණු කරගන්න ඔබේ හදවතේ තමයි මේ ධර්මයේ තැන්පත් කරලා තියෙන්නේ.
That is why Buddhism is the highest ultimate truth.
අන්නේ තයි බෞද්ධ ආගම ඉහළම පිරිසිදුම සත්‍යතාවය වෙන්නේ.
It doesn't depend upon books.
එය පොත්පත් මත සඳහා පවතින දෙයක් නෙමෙයි.
It depends upon the truth which every person experiences in the stillness of their mind.
මනසේ නිදහස සාමය තුළින් අත්විඳින සත්‍යතාවයක් ඔබ හැමදෙණෙක්ම.
Because the Buddhism is written in stillness, it is why it is the most peaceful religion.
බුද්ධ ආගම ලියලා තියෙන්නේ නිහඬතාවයේ තුලයි. ඒ නිසායි එය ඉතාමත් සාමකාමී ආගම බවට පත් වෙලා තියෙන්නේ.
Even though some Buddhists forget peace from time to time, we all know that peace is the path.
සාමය සමහර අයට විටින් විට අමතක වුණත් අපි දන්නවා බුද්ධ ආගම පෙන්නුම් කරන්නේ තනිකර සාමය.
This is one reason why educated people in the West are becoming Buddhists.
ඒ නිසායි බටහිර රටවල ප්‍රඥාවන්ත අය බෞද්ධ ආගම වැළඳගන්නේ.
For example, in the European country of Sweden, the government of Sweden did a survey.
Sweden රටේ ආණ්ඩුවෙන් සමීක්ෂණයක් පැවැත්වුවා.
The government of Sweden gave a survey to every boy and girl in high school.
ඉහළ පාසල් පාසල් පන්ති වල ඉන්න ළමයින් අතරේ මේ සමීක්ෂණය පැවැත්වුවා.
Every student had to answer a series of questions.
ඒ සෑම ශිෂ්‍යයෙකුටම තිබුණා ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන්න.
One of the questions the students had to answer was, if you had to choose a religion, what religion would you choose?
එයින් එක ප්‍රශ්නයක් තමයි, ඔබට අයිතියක් තියෙනවා නම් තෝරගන්න ආගම් අතරින් මොන ආගමද ඔබ තෝරගන්නේ?
60% of the students in Sweden wrote down Buddhism.
60%ක් පමණ මේ ශිෂ්‍යයින් ස්වීඩනයේ ශිෂ්‍යයන් කියා සිටියේ වුන් තෝරගන්නේ බුද්ධ ආගමයි කියලා.
Yes. Young people in Europe would like to be Buddhist.
යුරෝපයේ සිටින තරුණ උදවියට උමනා බුද්ධ ආගම.
That's how strong Buddhism is growing in Western world.
අන්නේ ආකාරයෙන් බුද්ධ ආගම බටහිර රටවල් වල ව්‍යාප්ත වෙනවා. තමාට අසාධාරණ යමක් ඉදිරිපත් තිබියදී නිහඬියාවෙන් සිටීම වැදගත්. When there's something going against you, unreasonable things, can you be silent while you are experiencing them?
Nothing in this world is unreasonable.
මේ ලෝකයේ සිදුවන කිසිම දෙයක් අසාධාරණයි කියලා ඔබට කියන්න බෑ.
If something is going against you, it's something to do with your karma of the past.
ඔබට විරුද්ධව සිදුවන සෑම දෙයක්ම මුල කර්මයි.
Whatever you are experiencing, you can always make peace with it.
ඔබ අත්විඳින කුමක් වුණත් ඔබට පුළුවනි නිහඬතාවය ආරක්ෂා කරගන්න.
And learn from it.
එයින් යමක් ඉගෙන ගන්න.
For example, one day one of my students walking home from the temple trod in some dog poo.
භාවනාවට පැමිණි මගේ ගෝලයේ දවසක් පාරදිගේ යද්දී බලුකෝ ගොඩක් කබුලට පෑගෙන.
He got dog shit all over his shoes.
සපත්තුවේ හැම තැනම බලු.
I told him, don't scrape it off your shoes.
මම ඔහුට කිව්වා ඒක බූරලා දාන්න එපා කියලා.
Please take it home with you.
මම කිව්වා ඒක අරගෙන ගෙදර යන්න කියලා.
He thought I was crazy.
ඔය හිතුවා මට පිස්සු කියලා.
I told him, take it home with you, because in your garden there's mango tree.
මම කිව්වා ඒක අරගෙන ගිහලා ගෙදර තියනවා නේද අමගහ.
Scrape it off under the mango tree.
මම කිව්වා ඒ ටික බූරලා අමගහ යට බලන්න කියලා.
In 1 year's time, your mangoes will be more delicious than before.
මම කිව්වා අවුරුද්දකට පස්සේ ඔබේ ගහින් කඩා ගන්න ගෙඩිවල මීට වඩා අමතරහක් තියෙයි කියලා.
But I told him, remember when you taste that sweet mango next year, remember what you're really eating. Dog shit.
මම කිව්වා ඊළඟ අවුරුද්ද ඔබ අඹල රස විඳිනකොට හොඳට ඉතලා බලන්න. ඔබ ඔය කන්නේ බඩුගු.
So you transform dog shit into beautiful sweet mango.
නමුත් ඔබ බලුගු පරිවර්තනය කරලා ඉතාමත් රහ රසවත් කෑමක්.
So if you're experiencing a lot of pain and difficulty which you think is unfair, it is as if you've trodden in dog shit.
ඔබ යම් කිසි දෙයක් අත්විඳිනවා නම් අසාධාරණ හිතට දුකක් ගෙන දෙන ඔබ හිතන්නේ හරියට බලුගු පෑවනා වගේ.
Sometimes you've not just trodden in it, you've fallen into it up to your head.
සමාලාට ඔබ ඔබට ඒවා පෑගිලා නැහැ. ඔබේ නාය ළඟට යනකම් ඒ වගේ අසුචිලි පිරුණු වලකට ඔබ වැටිලා.
Take it home with you.
ගෙදර අරගෙන යන්න ඒ ඔක්කොම.
Learn from it, contemplate it, and you become wise.
තේරුම් ගන්න, මෙනෙහි කර බලන්න, ඔබ යමක් ඉගෙන ගන්න.
My name Ajahn Brahmawangso. Ajahn means teacher, acharya.
Ajahn කියන එකේ තේරුම ගුරුවරයා කියන එකයි.
When I complained to Ajahn Chah about the mosquitoes, because they were biting me so much, this is how he responded.
Mama, Madhuro Kama Pilimanda Ajahn Chah, Kiyaddi Ege Vedanava, Unvanti Matadunu Padesameka.
Don't think of them as unreasonable or a lot of suffering.
Oba Madhuro Kana Kota Hitanda Ba, Ya Sadhara Nahe, Sutusun Hai Kiyad.
Instead, he told me to look at the mosquitoes as Ajahn mosquito, Acharya mosquito.
O manakiya hitiya mipasi maduru kaddi hitanna e mage guruware guru maduru Ajahn maduru.
Ajahn maduru, yes, because you learn so much from mosquito.
Mokada obata puluwa maduruwangen mokak dewal igena ganna.
So whoever is treating you unfairly, they are your teacher.
කවුරු හරි ඔබට අසාධාරණ විදිහට සලකනා නම් ඔහු තමයි ඔබේ ගුරුවරයා.
So that may be your wife scolding you. That's Acharya wife.
සමාජාට ඔබේ බිරිඳ ඔබට මේ වහිනම ඇති. එතෙන්දී ඇය තමයි ඔබේ ආචාර්යවරිය.
That might be the cancer eating your body. That's Ajahn cancer.
සමාජාට පිළිකාවක් ඔබව ගිල ගන්නවා ඇති. එතෙන්දී ඔබ තේරුම් ගන්න ඕන පිළිකා තමයි ඔබේ ආජාන පිළිකාව.
If you understand this, you understand how you can transform dog shit into sweet mango.
ඔබ මේ හරි ආකාරව තේරුම් ගත්තොත් ඔබ ඉගෙන ගන්නවා බඳුකු වගේ දෙයක් රසවත් අඹගෙඩියක් ගන්න කොහොමද ගෞරවෙන්නේ කියලා. මස් මාංශ අනුභවයෙන් වැළකීම බුද්ධ ධර්මයට අදාළ වූ ඉතාමත් යහපත් ප්‍රතිපදයක්ද මා අගය කරමි. ඒත් ඇතැම් බෞද්ධ ස්වාමීන් වහන්සේලා ඒ තරම් අගෙන බවක් නොපෙනේ. ඒ නිසා මාංශ අනුභවයෙන් වැළකීම උග්‍ර තපසක් විය හැකිය. එය මිත්‍යා දෘෂ්ටියක් වේද යන බව විතක මත සිටේ. මේ පහදා දෙමු. Eating meat and fish. He thinks it's the best way of living. And but he is saying some of the monks are eating and they don't care about it. But again, I think whether it's
too much for man. When you are practicing, you are becoming like a tapas.
Yes. Eating meat and or fish, if one can healthily do without meat and fish, that's wonderful. Some people cannot do that without injuring their health.
ඔබට නිරෝගීතාවයේ තියෙනවා නම් මස් මාංශ වැලි දැනදීම කැමෙන් වැලක සිටින පුළුවන් නම් ඒ බොහොම හොඳ දෙයක්. නමුත් සමහර අයද තියෙන රෝගී ප්‍රශ්න නිසා, සෞඛ්‍ය ප්‍රශ්න නිසා ඒ අය මහලාට මස් මාංශ අනුභව කරන්න සිද්ධ
වෙනවා. But still it is a good thing to be a vegetarian.
නිර්මාංශිකයෙක් වීම කොයි අතින් බැලුවත් හොඳ දෙයක්.
But I think in Sri Lanka we should put more attention into not drinking alcohol.
නමුත් මම හිතනවා ලාංකිකයන් වශයෙන් ඔබේ අවධානය යොමු යුත්තේ ඊටවදා වැදගත් වූ මත්පැන් පානය කිරීම ගැන.
This time when I've come to Sri Lanka, I've noticed many more wine shops and bars.
මේ පාර ලංකාවට ආවලායි මම දැක්කා කලින්ට වඩා හුඟක් සුරා සැල් එහෙම නැත්නම් wine shop, wine garden.
I never saw so many such shops before.
මීට කලින් මම ඒ කියන දේවල් දැකලා තිබුණේ
නැහැ. Those shops wouldn't be there if people didn't buy alcohol.
ඒ වගේ වයින් විකුණන සාප්පු කලින්න විදියක් නැහැ මිනිස්සු ඒ වයින් වයින් අරගන්නේ නැත්තම්.
So don't just try to be vegetarian. Let's not take alcohol.
ඒසා මාස් මාස ප්‍රශ්නේ පැත්තට දාලා මේ බීමත්කම අඩු කරගන්න.
Alcohol is always bad for your health.
හැම වෙලාවෙම මත්ද්‍රව්‍ය ඔබට තාමත් අහිතකරයි.
Some years ago people thought that drinking one glass of wine a day would help you have a healthy heart.
උඹ දෙනේ කාලෙක ඉස්සන් හිතක් හරි කියලා හිතපු දෙයක් තමයි හෘද ආබාධ වැළකීමෙන් වැළකී සිටීමට රතු වයින් පානය කිරීම හොඳ දෙයක් කියලා.
Last year it was proved that drinking wine makes your heart more sick.
නමුත් පසුගිය අවුරුද්දේ නැවත ඒ අය පෙන්눔 කරලා දීලා තියෙනවා රතු වයින් බීම හෘද ආබාධ වලට උදව් වෙනවා කියලා.
Drinking alcohol has been proved to be bad for your heart.
මත්ද්‍රව්‍ය භාවිතය ඔබේ ශරීර සෞඛ්‍යය ඉතාමත් අහිතකර බව පෙන්눔 කරලා තියෙනවා.
Before I left Australia I read a report that drinking one glass, this was from UK, drinking one glass of beer a day increases your risk of liver cancer by 3 times.
දවසකට එක බියර් වීදුරක් බීමෙන් පවා තමන්ගේ
liver cancer by 3 times.
ලිවරේකට මොකද කියන්නේ? අක්මා අක්මාවේ පිළිකා හට ගැනීමට තියෙන ප්‍රවණතාවය 3 ගුණයකින් වැඩි වෙනවා
කියලා. It increases your chance of bowel cancer by 2 times.
බඩවැල් වල පිළිකා 2 ගුණයකින් වැඩි වෙන්න ඉඩනවා කියලා.
So if you want to develop cancer, please drink alcohol.
ඔබට ඒසා පිළිකා හදා ගන්න ඕන නම් වැඩි වැඩියෙන් මත්පැන් පාවිච්චි කරන්න.
If you are scared of cancer, keep pencil.
ඔබට උමනා නම් පිළිකා වලින් වැළකී ඉන්න අන්සිල් පද පහකින්.
Alcohol is bad for your health.
මත්පැන් ඔබේ ශරීර සෞඛ්‍යයට අහිතකරයි.
It's bad karma.
යෝයි මගින් ඔබ කරන්නේ නරක කුසලයක්.
You don't need to drink alcohol.
ඔබට අවශ්‍ය කරන්නේ නැහැ මත්ද්‍රව්‍ය.
Even dogs don't drink alcohol.
වන්නවත් ගොන්නේ නැහැ මත්ද්‍රව්‍ය.
දිනස්සේ
සමාජය එක්ක ගැවසීමේදී නිහඬතාවය රැකීමෙන් මිත්‍රත්වයට බාධාවක් නොවන්නේ. When you are socializing, if you keep silence, it's going to bring disharmony.
I socialize a lot.
මම සමාජය ඇසුරු කරනවා බොහොම බැලි.
Half the time I'm quiet listening.
භාගයක් වෙලාව මම නිහඬව ඉන්නේ.
The other half of the time I'm talking.
අනිත් භාගයේ මම කරන්නේ කතා කිරීම.
So when you're socializing, keep silent 50% of the time.
ඒ නිසා ඔබ සමාජයේ ඇසුරු කරද්දී 50% නිහතභාවය රැකගන්න.
Give other people a chance to talk.
ඔබ ඉඳදීන අනිත් අයට කතා කරන්න.
Even better if you're socializing in business, keep quiet 75% of the time.
ඔබ වෙනද ගන්නතුල වෙනදාමේ යෙදී ඉඳි ඉතාම හොඳ දෙයක් ඔබට කරන්න පුළුවන් නම් 75% යට තාය ආරක්ෂා කර ගන්න පුළුවන්.
Then you'll hear all your competitors' secrets.
අන්න එතකොට තමයි ඔබ සමග ඉන්න තරඟවාදීන් පිළිබඳව කරුණාවෙන් ඔබට හොඳින් සමන් දෙන්න පුළුවන් වෙනවා.
And give nothing away to your competitors.
ඔබේ විරුද්ධවාදීන්ට ඔබේ තියෙන රහස් කිසිවක් හිතරව වෙන්නේ නැහැ කි.
Because people talk too much, they lose too much.
ඔබ හුඟක් කතා කරනවා. ඔබ හුඟක් කතා කරනවා නම් ඔබට හුඟක් දේවල් ඔබේ අතින් ගිලිනවා.
The Buddha said that it is the deep rivers flow silently. It is the small streams make all the noise.
බාල තිනමා යඹුරු ගංගා නිහඬව ගලා බසිනවා. නමුත් මේ යඹුරු නැති පොඩි ඇළදොළවල් තමයි මහා හඬ නගන්නේ.
So do you want to be like a deep river who is silent, or do you like to be like a small stream which makes so much noise?
ඒ නිසා ඔබටත් ඕන කරන්නේ අර යඹුරු ගඟක් වගේ නිහඬව ගලා යන්නද එහෙම නැත්නම් සද්ද තියෙන දොලක් වගේ ජීවිතය ගත කරන්න.
So look after your speech. It's a treasure even in society. Speak carefully and speak not much.
ඒ නිසා සමාජයේදී වුණත් නිහඬියාව පුරුදු කරන්න. එයින් ඔබට වෙන්නේ යහපතක්.
Then people will respect you and also you'll become wise.
ඒ වගේම දෙන්නේ වෙන්නේ අනිත් අය ඔබට ගරු කරන්න පටන් ගන්නවා ඒ වගේම ඔබේ ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. දිනපතා කළ හැකි සිතී භාවනා ක්‍රමයක් හඳුන්වා දෙන්න. Can you explain the simple way to meditate during daily life?
Simple way to meditate in daily life. Do one thing at a time.
පද භාවනාව තමයි එක දෙයක් එක වෙලාවට කරන්න පුරුදු වෙන්නේ.
So if you are cooking in the kitchen, just be cooking in the kitchen. Don't listen to radio.
උදාහරණයක් ඇහිලා ඔබ කුස්සිය උයනවා නම් ඒ උයන එක කරන්න. වම් විදි යන්ත්‍රයට සමන් දෙන්න එපා කියලා.
When you are eating your meal, don't talk.
ඔබ කෑම කනවා නම් ඒ වෙලාවේ කතා කරන්න එපා.
Just taste your food.
ඔබ ආහාරවල රස විඳින්න.
And enjoy your food.
ඒවායින් විනෝදයක් ලබා ගන්න.
How can you enjoy your food when you're busy talking to somebody?
ඔබ ආහාරවල රසය කොහොමද විඳින්නේ ඒ වෙලාවේ කතා කර කර ඉන්නවනම්?
Sometimes I see people talking while they're eating. They don't know what they're putting in their mouth.
සමාලාර මම දැකලා තියෙනවා මිනිස්සු කතා කර කර කනවා ඒ අය දන්නේ නැහැ මොනවද ඒගේ කට ඇතුළට යන්නේ කියලා.
They're giving it no attention.
ඔවුන් කිසිම අවධානයක් ඒකට යොමු කරන්නේ නැහැ.
So when you're eating, be quiet.
එයි තා කෑම කද්දී නිහඬ වෙන්න.
Also when you're eating, just one piece of food at a time.
ඒ වගේම කද්දී එක දෙයක් එක වෙලාවකට කන්න.
I see people in Sri Lanka, they got one piece of food in their mouth, they're chewing.
මම දැකලා තියෙනවා සමහර ශ්‍රී ලාංකිකයින් එක දෙයක් කටේ හොබාගෙන.
They got another piece in their hand waiting in line.
ඊළඟ එක අතේ ගුලි කරගෙන බලාගෙන ඉන්නවා.
And they're looking in their plate to see what's coming next.
ඒ වගේම පිටාන් දිහා බලන් ඉන්නවා ඊළඟට මොනවද අනන්නේ කියලා.
They're so far ahead of themselves.
හැම වෙලාවෙම තමන් ඉන්නේ උඹක් ඉදිරියෙන්.
So today when you have lunch, just one morsel of food, eat that before you pick up another morsel.
ඒ සමාත්‍ර තියාගෙන අදින්දලා යමක් කටට දාගත්තට පස්සේ ඊළඟට කන්නේ කන්න ගැන හිතා ඉන්නපන්.
Only when you swallow a piece of food in your mouth, only then choose your next piece of food.
ඔබ කටට ගත්තා අර ගිල්ලට පස්සේ ඊළඟට සූදානම් වෙන්න ඊළඟ බත්පිද අනාගන්න.
So that's meditating while eating.
ඒ තමයි කන ගමන් කරන භාවනාව.
Try and be in the present moment. try and be silent as much as possible.
මේ මොහොතේ නතර වෙන්න, නිහඬ වෙන්න.
You find to be healthier and wiser.
එයින් ඔබ කරන්නේ ඔබේ නිරෝගීතාවය ආරක්ෂා කරගන්නවා, ප්‍රඥාව දිනු කරගන්න.
Because being in the present moment and being silent is the meaning of mindfulness.
මේ මොහොතේ නතර වීම, නිහඬතාවය රැක ගැනීම තමයි සිහි කල්පනාව කියන්නේ. සාංගික දානයක් දීමේදී සමහරු ගේ මතයක් කියනවා මළගිය අයට කියලා වෙනම තටුවකට කෑම බීම ජාති වලින් වෙන් කරත් මළගිය අයට ආස කරන කෑම බීම සතුමට පූජා කිරීම සුදුසු නැද්ද කියලා මා දැනගන්න. While you are giving a සාංගික දාන some people put some food away for the dead people in a separate sort of thing and keep it outside. Is it necessary to do?
Okay, it's whenever you make a dana, the most important part is your intention.
මතක තියාගන්න දානයක් ඊමේදී වඩාම වැදගත් දේ තමයි ඔබේ චේතනාව.
So it doesn't really matter whether you put things aside for deceased people or not. The most important thing is why you're doing that.
ඒ නිසා ඔබ කාටද ආහාර දෙන්නේ කොහෙද ආහාර තියන්නේ කියන එක වැදගත් නැහැ. වැදගත්ම දේ තමයි ඔබ මේ දේ කරන්නේ ඇයි කියන ඇතිකරගත් චේතනාව.
If you're putting aside that food because you remember your father or mother who took you to the temple when you're very young, who are no longer here.
ඔබ ඒ විදිහට කෑම පැත්තකින් තියනවා නම් ඔබේ අම්මා තාත්තා වෙනුවෙන් ඔබ ඒ වෙලාවේ මට මතක තියෙන්න ඕන ඒ අයයි මාව පොඩි කාලේ පන්සලට එක්කන් ගියේ කියලා.
And you're doing this a gesture of gratitude for people who were so valuable to you.
ඒ නිසා ඔබ දෙන්නේ කරන්නේ ඔබට උඟක් උදව් උපකාර කෙනෙක්ට වෙනුවෙන් කෘතගුණ සැලකීමක්.
And it's a very beautiful thing to do.
ඒ තා හොඳ ලස්සන ක්‍රියාවක් කරන්න පුළුවන්.
But if you're just putting the food out there just because it's a ritual and a ceremony which you don't understand, then it's a waste of time.
ඔබ ඒ කරන්නම් වාලි ප්‍රතිපත්තියක් හැටියට අනුන් කියන නිසා කරනවා නම් ඔබ කාලේ නාස්ති කිරීමක් ඒ කරන්නේ.
Even if you bow to the Mahabodhi tree or to the stupa or the Buddha statue, it's not the bowing which is important, it's why you're doing it.
ඔබ බෝධිඝාකට හෝ හේර විහාර වලට වඳිද්දී උනත් ඒකමයි එතෙන්දි බලන්න ඕන. වැඳීම නෙමෙයි වැදගත් වෙන්නේ ඇයි ඔබ වඳින්නේ? අන්න ඒකයි වැදගත්.
I've seen some young men bowing to the Buddha statue in Thailand because they want the girl they like to fall in love with them.
මම දන්නවා තායිලන්තයේ සමහර අය ඔය වේදිකාවට යනවා මොකද යාන් ළමයි හොයාගන්න.
They may be bowing to the Buddha statue, but that's not the right way to do things.
Yeah, but මේ පිරිමි වහන්සේලාට වැන්දත් ඔවුන්ගේ චේතනාව වෙනින්ද යන.
It's not what you're doing, but why you're doing it.
එතෙන්දි තේරුම් ගන්න ඔබ කරන දේ නෙමෙයි වැදගත්, ඇයි ඔබ ඒ දේ කරන්නේ කියන එක.
Another example. Once when I gave the pansil in Thailand, I noticed one man had his hands up in Anjali, but he had one finger down.
Thailand දවසක් මම පන්සල් දෙදී මම දැක්කා එක මිනිහෙක් වැඳගෙන හැබැයි එක ඇඟිල්ලක් නවාගෙන ඉන්නවා.
I never seen anybody put their hands up with one finger down before.
මම ඊට කලින් දැකලා තිබුණේ නැහැ කෙනෙක් ඇඟිල්ලක් නවාගෙන වැඳගෙන ඉන්නවා.
So I asked the man afterwards, why have you got one finger down?
ඊට පස්සේ මම ඔහුගෙන් ඇහුවා, ඇයි ඔබ කැංගිල්ලක් නවාගෙන ඉන්නේ පන්සිල් ගන්නේ?
So he said, because Venerable Sir, while you were giving the five precepts, I decided today I'm only going to keep four precepts.
ස්වාමීන් වහන්සේ මම එහෙම කරේ, මම වඳිද්දී තීරණයක් කළා, අද මම ආරක්ෂා කරගන්නේ පන්සිල් පද හතරක් විතරයි කියලා.
That's why I only had four fingers up.
ඒයිසයි ඇඟිලි හතරක් විතරක් ඉස්සලා තිබුණා.
When I started noticing some people had two fingers down, I noticed one person had all their fingers down while they were chanting Parinati Pata.
ඒනිසා මම ඊට පස්සේ මම දැක්කා පන්සිල් දෙද්දී මුඟ දිනේ එක්ක ඇඟිලි දෙකක් නවාගෙන එහෙම නැත්නම් ඇඟිලි පහම නවාගෙන ඉන්නවා.
So they were chanting the pansil, but had no intention of keeping it.
මම මේ පන්සිල් දෙද්දී ඒ අය ළඟ කිසිම අදහසක් තිබුණේ නැහැ ඒවා රැක ගන්න ඕනේ කියලා.
So that is wrong.
Yeah, වැරදි දෙයක්.
I heard here in Sri Lanka on Poya days Some people keep 13 precepts.
පොයදාසලට ලංකාවේ ශික්ෂාපද 13ක් පවත්වන කියන රකින බව මම අහලා තියෙනවා.
13 precepts on Poya Day. Have you heard that before?
වහලා තිනවද සිල්පද 13ක් රකින සීලය පොය දවස්වල.
I never heard that before. 13 precepts, what's that?
මම නම් අහන්නේ නැහැ මේ සිල්පද 13ක් පොය දවස්වල රකින.
And it was explained to me that some dayakas, they keep 8 precepts in the morning and 5 precepts afternoon.
මට මේක පැහැදිලි කරලා දුන්නා කෙනෙක් උදේට ඒ අය 8 සිල් ගන්නවා හන්දෑවට ඒ අය 5 සිල් ගන්නවා.
8 plus 5 equals 13.
අටයි පහයි 13.
That's wrong.
ඒ සම්පූර්ණයෙන්ම වැරදි.
If you keep 8 precepts, it has to be for the whole day until the following morning. The Buddha never taught 13 precepts. So if you're going to keep atasil for 24 hours, please. Otherwise, it's cheating. Okay.
භාවනා කරන විට ආලෝක නිමිත්ත සමග ඇති වූ ආලෝකය ඇසපිය හැලෙන සෑම ඒ ආකාරයෙන් එම ආලෝකය හැම විටම තිබේ නම් ඒ ඇයි මේ භාවනාව විශේෂ ලක්ෂණයක් භාවනාව ඉදිරියට යාමට ඇතිවන චිත්ත ප්‍රබෝධයක් හිමනක් හිමවනා යුතුයන් පන් When I am meditating, I can see this beautiful light and it remains during the even when you are blinking, other times as well. Is it a special kind of indication that by developing this meditation will I be able to attain Nibbana? How am I going to do that?
When you have such a strong nimitta, remember the nimitta is a reflection of your citta. It shows your citta is becoming very strong and pure. So when you are meditating, arouse that beautiful nimitta, keep it so still, and it will lead you into Nibbana, it leads you into jhana.
මතක තියාගන්න ඒ නිසා ඒ වගේ ලස්සන බලගත් නිමිත්තක් තියෙනවා නම් එය පුළුවන් තරම් ස්ථිර කරගන්න තැම්පත් කරගන්න ඒ මගින් ඔබට ධානයේ සමාදින්න පුළුවන්.
After you've experienced jhana many times, you'll be able to reflect back on the experience of jhana.
ධානය වලට යාකාරයෙන් කීප වතාවක්ම සමවැදීමට පුරුදු වීමෙන් පසු ඔබට පුළුවනි විමසා බලන්න ඥානයක් තුලදී මොකද සිදුුනේ කියන්නේ.
When you reflect back on the experience of jhana and you understand how the Buddha taught, the two together, the jhana and the wisdom of the Buddha, will lead to enlightenment.
ඒ ආකාරයෙන් ඔබ ඥානත් පිළිම විමසා බලනවා නම් ඥානයෙන් පසුව ඔබ තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ ගැන වූ ධර්මයක් ඉවනට එන යන මාර්ගයක් ඔය විදිහට තේරුම් ගන්න කියනවා.
My favorite verse from the Dhammapada is Nati Jhana Apanyasa Panya Nati Ajayato Yamhi Jhana Chapanya Cha Sawe Nibbana Santike.
ඒ ගාථාව සඳහන් වෙන්නේ මගේ මම අර්ථ කරන ගාථාවක් ධම්මපදයේ එන් කියවෙන්නේ යමෙක් ප්‍රඥාව නැත්නම් ඔහුට ඥාන නැහැ. ධ්‍යානයක් නැත්නම් ඔහුට ප්‍රඥාවක් නැහැ. නමුත් කෙනෙකුට ඥාන සහ ප්‍රඥාව තියෙනවා නම් ඔහු වාසය කරන්නේ නිවන අතර.
When you have wisdom and jhana together, you are so close to Nibbana.
ඥාන ප්‍රඥාව ළඟ තියෙනවා නම් එක ළඟ ඔබ නිවනට ඉතාමත් ආසන්නයි.
Many people in a country like Sri Lanka have plenty of wisdom, plenty of knowledge of the Buddha's teachings. What they're missing is the experience of jhana.
ධ්‍යාන අත්දැකීම.
You have jhana and the panya, you're going to get enlightened.
ඔබට ධ්‍යාන අත්දැකීම ප්‍රඥාව තියෙනවා නම් ඔබ නිවන් අත්කර ගන්න.
So please develop the missing ingredient, jhana.
ඒ නිසා මේ අමතක කරලා තියෙන ධ්‍යාන ලබා ගැනීමට උත්සාහ ගන්න. මාර්ගඵල ලබා ගැනීමට ආනාපාන සතිය නැතුවම බැරි. Is it possible to attain මාර්ගඵල without ආනාපාන සති?
Yes, it is possible to attain මාර්ගඵල without ආනාපාන සති. There's many other types of meditation. ආනාපානසති is the best.
මාර්ගඵල අවබෝධ කර ගැනීමට ආනාපාන සතිය හැර අනිත් ක්‍රම තියෙනවා. නමුත් ආනාපාන සතියයි හොඳම ක්‍රමය.
Is it possible to get from here to Colombo without going in a bus or a car?
මේ නගරේ ඉඳලා කොළඹට යන්න පුළුවන්ද බස් එකකින් හෝ කාරයකින් යන්න නැතුව?
It is possible. You can go on a bicycle or you can walk.
Oh, පුළුවනි. එක්ක බයිසිකලයකින් යන්න පුළුවනි. එහෙම නැත්නම් පයින් යන්න පුළුවන්.
It's possible to walk to Colombo.
මෙතන ඉඳලා පයින් කොළඹට ඇවිදින්න පුළුවනි.
You'd be very stupid to walk when there's a bus available.
නමුත් තේරුම් ගන්න. බස් පාසුවන් තියෙද්දී ඔබ පයින් ඉච්චර දුර ඇවිදිනවා නම් ඔබ මොඩේ.
So a wise person will go to Colombo on a bus. So it is possible to get to Magapala without Anapanasati, but Anapanasati is the best bus.
It's
for free and it's air conditioned.
එය නොමිලේ ඒ වගේම වායු සමීකරණයෙන් යුක්තයි.
It keeps you cool.
ඒ ඔබේ සිතිවිලිවලට සබා දෙනවා.
Okay.
මා පාසල් ශිෂ්‍යාවක් මා මෙවර අධ්‍යාපන පුසා විභාගයට මුහුණ පානවා. මා වසර 5ක් පමණ කාලය සිට භාවනා යෙදෙනවා. මම කැමති තවදුරටත් භාවනා වඩන්න. නමුත් පෞල් පතිබෙන හා අධ්‍යාපන කටයුතු සමග එය මග හැදෙනවා. ඒකම කළ යුත්තේ කුමක්? I'm a student sitting for all levels next year. I have been meditating for about 5 years, but she says though I want to meditate more because of my family background and education things, it's getting neglected. How can I do it better?
Please tell your parents that meditation will make your studies more productive.
ඔබේ දෙමාපියන්ට කියා හිටින්න භාවනාවෙන් මගේ අධ්‍යාපන කටයුතු වලට ලොකු පිටිවහලක් ලැබෙනවා කියන.
Imagine somebody like Murali or Sangakkara say, I'm too busy to practice in the cricket nets.
බලන්න මුරලි දානන් සංගක්කාර වගේ අය බෝධුරට පීඩා පිටින් වෙලා ඔවුන් තව තවත් වුණු වේදෙන.
No matter how famous a cricketer you are, you still have to practice to keep yourself strong.
ඔබ කොච්චර ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණත් ඔබ ඒ වුණු වේදී යුතුයි.
Learning how to meditate is like training the mind in the nets.
ඒ වගේම භාවනාවක් ඒ වගේ භාවනාවෙන් කරන්නේ ඔබ මනස පුහුණු කරනවා.
It makes it much easier to study and you study more effectively.
ඒ කරන්නේ ඔබට ඉගෙනීම පහසු කරනවා ඒ වගේම ඉගෙනීමට හොඳ පුළුවන්කමක් ඔබට ලබා
දෙනවා. Please get a copy of this talk. Give it to your parents. You say Ajahn Brahmawangsa said you'll do much better in your O levels if you also meditate.
ඒසා මේ දේශනාවෙන් පිටපතක් දෙමාපියන්ට දීලා කියන්න බ්‍රහ්මවංශ හාමුදුරුවෝ මෙන්න මේ විදිහටයි මට කිව්වේ ඒ නිසා මට භාවනා කරන්න ඉඩකඩ සලසා දෙන්න කියලා.
I don't think your parents will argue with me.
මම හිතන්නේ ඔබේ දෙමාපියෝ මාත් එක්ක වාද කරන්නයි කියලා. ජීවි ජීවිතී සිටින අපට විදර්ශනා භාවනාව සුදුසුද? As lay people, is it all right if you do, if we do vipassana?
At every talk, I have to give the same example. There is no difference between samatha and vipassana.
හැම දේශනයකදීම මට මේක කියා හිටින්න වෙනවා. විදර්ශනාව හා සමතය අතර වෙනසක් නැහැ. දෙකක් නැහැ.
Venerable Ajahn Chah would give the following simile.
Ajahn Chah ස්වාමීන් වහන්සේ සඳහා දුන්නු උදාහරණය මේකයි.
He'd hold his hand up and say, "You can see the front of my hand. You cannot see the back of my hand, but the back of the hand is there."
උන්වහන්සේ කියයි කියන්නේ වගේ අත ඉදිරියට අල්ලගෙන ඉඳලා ඔබට දැන් පේනවා මගේ අතේ ඉදිරිපස නමුත් ඊට පිටිපස්සෙන් අතේ පිටිපස්සක් තියෙනවා.
Then he would turn his hand around and say, "Now you can see the back of my hand. You cannot see the front, but the front is there right behind."
ඊළඟට උන්වහන්සේ අත අනිත් පැත්තට ආරවලා කියනවා දැන් ඔබට පේන්නේ මගේ අතේ පිටිපස්ස නමුත් ඔබට ඒක පිටි ඇතුල් පැත්ත පේන්නේ නැහැ. නමුත් එය ඒ ළඟින්ම පිටිපස්සෙන් තියෙනවා.
He said, "This is like samatha. The back of the hand is like vipassana. Now you can only see samatha, but vipassana is right behind."
හරියට මෙතෙන්දී මගේ අතේ ඉදිරිපස සමතය වගේ අතේ පිටිපස්ස විදර්ශනා වගේ. ඒ දැන් ඔබට සමතය පේන්නේ නමුත් ඊට පිටිපස්සේ විදර්ශනාව තියෙනවා.
Now you can only see vipassana, but samatha is following right behind.
දැන් ඔබට මගේ අතේ උදාහරණයෙන් පෙන්වන්න කරන්නේ ගිරියෙන් තියෙන විදර්ශනාව. නමුත් ඒ ළඟම ඊට පිටිපස්සේ ඉන්න සමතේ.
Because you cannot separate samatha and vipassana no more than you can separate the front and the back of a hand.
අතේ ඉදිරිපස හා පිටිපස වෙන් කරන්න බෑ වගේ සමතයත් විදර්ශනාවත් වෙන් කරන්න බෑ.
The sign of vipassana, the sign of insight, is that your life becomes peaceful and calm.
Vipassanaven labana vidasunnona tamai obe jeevithaya saarthak karanne chapawat karanne.
The sign of samatha, the sign of peace, is that you see things as they truly are.
Samathayen karanne obe manasa tampat kirimen oba dakina dewal ehadiliwa vistaraatmakata obata penna hikima.
So insight causes calm, and calm causes insight.
Vidasun nuwana tampatkama athi karanawa, tampatkama vidasun nuwana athi karanawa.
That's why they are always together.
Anne nithai e dekama ekalaga thiyenne.
So you can't just do vipassana.
E nisa obata tani kara vipassanawakma karanna baha.
You can't just do samatha.
Yavagima tanikara samathi but wadanna baha.
When you practice bhavana, you always practice both.
Eisa bhavana karaddi oba e dekama wadana.
Just like the Buddha.
Ekai Buddhan Maharshi kale. My husband is a drunkard, but I am meditating. I am facing a big problem. How can I solve this problem? මගේ ස්වාමි පුරුෂයා බීමත් කෙනෙක්. නමුත් මම භාවනා කරනවා. මම මූණ පා සිටින්නේ බරපතල ප්‍රශ්නයකට. කොහොමද මම මේ විසඳා ගන්නේ?
It's very difficult for a Sri Lankan wife to teach her husband.
මතක තියාගන්න ලංකාවේ වෙසෙන ගැහණියකට බෑ තමගේ ස්වාමි පුරුෂයාට අවවාද දෙන්නේ. බොහොම අමාරු දෙයක්.
So you can try what I said earlier. Get a copy of this talk today. Take it home and tell your drunken husband, "Don't look at this. You can't look at this. I ban you from looking at this."
Mama, ihata dunnu daanne wage di me deshane pitapatak gedara geniilla tamange mahatyade kiyanna meka mage allanne pa balannawat epa ahannawat epa kiyala.
And there's a good chance your husband will say, "What are you saying, wife? If I want to look at this, I will." And he'll look at it.
එනිසා මතක ඊළඟ කිව්වහම එතකොට මහත්තයා කියයි, "මොකද්ද ඔය කියන කතාවේ තේරුම? මට පුළුවන් ඕන දෙයක් බලන්න, මට පුළුවන් ඕන දෙයක් අහන්න." එහෙම කියලා එයා ඒක අහනවා.
And then he might learn from me that cat that being drunk causes cancer and many other things. So who knows, hearing it from white monk might tell him to give up drinking.
Elisa mama me kiyanawal outa ehunata passe samalanta oge hita wenas sei me suduhamdro kiyapu dewal wala sangini wedakak kamak tiyenawa kiyala.
If that doesn't work, your husband has to be the owner of his own karma and you're the owner of your karma.
Mataka thiyaganna e hariyata sithi vidiyata siddune naththam tamange swabhavisha oge karma gewanawa obeya obe karma gewanawa.
If he won't change, he has to stay home with the bottle. You have to come here for the Dhamma.
එතකොට කරන්න වෙන්නේ ඔහුට ඉන්න දෙන්න ගෙදෙත් ඕතලෙත් ගෙදෙත්ලා ඕතලෙත් එක්ක ඔබ පන්සලට ඇවිල්ලා භාවනා කරන්න.
Okay.
ආනාපාන සති සමාධිය විදර්ශනාට හරවා ගන්න කිදෙද? How do you transform the samadhi you gain from anapana to vipassana?
As the Buddha said, Samadhi Pachaya Yathabhuta Jnana Dasana, which means from jhanas you see things as they truly are.
Buddha Jnanavanthi Pavasati Chinava Samadhiin Hari Dekhima Ati Vena Himanathang Jnanavali Bhatti Puluvam Venava Ati Deya Ati Deya Dhanagan.
You don't have to do anything, this becomes an automatic process.
Obata Esanda Yamak Kalyukune Ehi Besi Duna Deya.
People who develop jhanas, who have an understanding of the Buddha's teachings, it will happen automatically, the insight will arise.
ඔබ ඥානවන්තලා තියෙනවා නම් ඔබ තේරුම් ගනී ඇතිදී ඇතිකින් දැකීම වේද සිදුවන බව.
This is nature, it is dhamma, it always happens. One with panya and with jhana will become enlightened.
මේ ස්වභාවිකම සිදුවන දෙයක් ධර්මයේ ස්වභාවයේ එකයි. ධ්‍යාන ප්‍රඥාවක් තියෙනවා නම් ඔබට විදර්ශනාව ඇති වෙනවා.
So it's like me saying, how do you get from Australia to Sri Lanka?
හරියට කෙනෙක් අහනවා වගේ කොහමද ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට එන්නේ කියලා.
All I need to do is get on that aircraft. Once I'm on that aircraft sitting down, I don't have anything more to do.
හරියට මට කරන්න තියෙන එකම දේ ගුවන් යානයෙන්ට නැගිලා වාඩි වෙලා ඉන්න එක වගේ මට කරන්න කිසිම දෙයක් නැහැ මේ තමයි ලංකාවට එනවා.
The pilot knows how to get from Australia to Colombo. The pilot knows how to get from Australia to Colombo.
ඒක ගුවන් නියමුව දන්නවා කොහොමද ඕස්ට්‍රේලියාවෙන්ද ලංකාවට එන්නේ කියලා.
I just sit in my seat and after many hours land at Colombo airport. Easy.
මගේ ආසනයේ මම පැය ගාණක් ඉඳගෙන ඉන්නවා අවසානයේදී මම කොට බහිනවා ලංකාවට.
I don't have to do anything.
මට කිසි දෙයක් කරන්න වෙලා තිබුණේ
නැහැ. Just to say that practice anapanasati, that's like getting on Buddha air.
හරියට මේකත් ආනාපානසතිය හරියට වඩන්න ඒක සමාන කරන්න පුළුවන් බුද්ධ එයාට දැනක වගේ බුද්ධ ගුවන් යානයට දැනක වගේ.
Once you get on air Buddha like Air Lanka, it goes all the way to Nepal. You don't have to do anything.
හරියට යාලංකා ගුවන් යානයක් ලගේ එහෙම නැත්නම් බුද්ධ ගුවන් යානයක් නැග්ගාම ඔබ දෙලින්ම නිවනට එන්න යන්නේ.
So all you need to do is practice Eightfold Path. That's called Air Buddha.
ඔබ කල යුතු එකම දේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කිරීමයි. එයයි බුද්ධ ගුවන් යානය.
To get a seat on Air Buddha, you don't need passport, you don't need ticket.
ඒ ගුවන් යානයේ යගින්න ඔබට ගුවන් බලපත්‍ර, ගුවන් ticket umana karanne ne.
It's all for free.
Ee sama deyak sapayanne nomin.
And it flies direct non-stop to Nibbana.
Eya kelimma nathara gee mantan thuwa yanne nivanata.
But just to anapanasati, eightfold path, that's all you need to do. And then you're on Air Buddha, goes all the way to Nibbana.
Anapanasati wadanna ආරියස්ථාංග මාර්ගයේ දිගේ යන්න ඔබ යන්නේ කෙලින්ම නිවනට.
So please have a happy flight.
එනිසා ඔබ ගමන ඔබට සිදු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Okay, see you.